අපි මේ වෙනකන් කතා කරගෙන ගියේ සීමා සම්බේධය දක්වා මෛත්‍රී භාවනාව කරමින් නේද? සීමා සම්බේධය කෙසේ වෙතත් මෛත්‍රී භාවනාව හරි කරම්බෙත් කියලා අපි හිතනවා. ටිකක් හරි නේද? මේ දවස් ටිකේ කොහොමද? අපි හරි චින්තාස්.
ටික ටික හරි ලොකුවට
සුභාවිතාය. කරගෙන යන්න. ඒ සීමා සම්බේද මට්ටම ඒ දක්වා කරගෙන ගියානේ නේද? හරි. ආස්මත් ඒ හරියට කළානේ. හොඳයි. ආස්ම කොහොමද මේ දවස්වල භාවනා කටයුතු කරන්න ගත්තානේ? හොඳයි. ටිකක් වැඩිපුර අපි ඒ පැත්ත කරගෙන යමු. ඒ රෙකෝඩින් හරි අහලා හැමෝම අවශ්‍ය වෙයි පිළිවෙල ටික කරන්න ගන්න. මෛත්‍රී භාවනා කරගන්න. අනිත් අස්මනේ කෙරුන්නේ නැහැ වෙයි. මෛත්‍රී භාවනාවම අපි ඒ කියපු විදිහට ටිකක් කරගෙන යමු නේද? හොඳයි නේ. බුදු ගුණ භාවනාවත් අපි කියලා දුන්නා. ඒ ටිකත් ඉඳලා බෙන්ලාට ටිකක් කරන්න. ඊට අමතරව මෛත්‍රී භාවනාව ටිකක් කරගෙන යමු. මොන හරි ගැටලු තියෙනවද අහන්න? ඒ සම්බන්ධ මොන හරි තියෙනම් අහන්න ඕන. කට්ටියට කාටම මේ ප්‍රශ්න අහන්න නම් අවස්ථාවක් පසු දෙන්නකො නේද? කවුද ධම්මීසාය කරගෙන යන්න. කොහොමද එතකොට දැන් මේ දවස්වල කෙරෙන්නේ කොයි හරිය වගේද? ඒක කලින් කළා නේද ඒ ටික? ආයෙත් එතන කරන්න ගත්තා. තව ටිකක් කරන්නේ කොහොඳයි කියලා කිව්වා. ඉන්න පහසු ඉඳලා. හා. කම. අස්ම. නැහැ දැන් ඒ මෛත්‍රී භාවනාවේදී ඇත්තටම එහෙම ඒ ආලෝක ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම නිමිති සහිත භාවනාවක් නෙමෙයි. ඒක නිසා අපිට ප්‍රධාන අරමුණ වෙන්න ඕන ඒ කෙනාව අරමුණු කරලායි භාවනා කරන්න ඕන. ඒ බාහිර වෙන දේවල් ඒවා හිතන්න යන්න එපා. ඒවට අවධානය යොමු කරන්නත් එපා. එහෙම නොත් භාවනා අරමුණ කැඩෙනවා. පැහැදිලි නේද? ඒ නිසා ඇති වෙන ඒ වගේ අරමුණු වලට අවධානය යොමු කරන්න එපා. එහෙම නැතුව කරගෙන යන්න. පැහැදිලිද? කොහොමද ඒකට මේ සංඥාවවොත් ඇති රූපය අපි තියාගන්න කියලා කියන්නේ රූපයක් අරමුණු කරන්න කියන්නේ අර පහසුවෙන් අරමුණ පවත් ගන්න එක. එහෙම නැත්නම් මේ කිනා කියන සංඥාව තිබුණා නම් ප්‍රමාණවත්. අමතක වෙන්නේ එක ප්‍රධාන හේතුවක් තමයි ටිකක් අර වෙන අරමුණු වල හිත දුවන එක. ඒක ටිකක් පාලනය කරගන්න පුළුවන් තරම් කුසල් අරමුණක ඉන්න පුරුදු කරගන්න ඕන. එතකොට අමතක වීම අඩු වෙනවා. ඒවා ඉදිටින් ඒ ක්‍රම කීපයක් තියෙනවා. ඒව මත තියන්නේ එක ප්‍රධාන දෙයක් තමයි ආය ආය මේක කියවීම. නැවත නැවත පුහුණු කිරීම. නැවත නැවත ඒ කරුණ බැලීම. ඒත් එක්කම දැන් ඕකේ හොඳට තේරුමට අවධානය යොමු කරලා බලන්න. මේ කියන්නේ තේරුම මොකක්ද කියලා එහෙම හොඳට බලන්න ඕන. සමහර විට නිකම්ම වචන වශයෙන් කරුණ වශයෙන් පාඩම් කරන්න හරි ගත්තොත් මතක හිටින්නම අඩුයි. ඒ නිසා මේකේ මේ කියන්නේ මොකක්ද කියලා හොඳට අවධානයෙන් ඒකට කාලෙ ටිකක් වැඩි වුණාට කමක් නැහැ. මේ කියන්නේ මෙහෙම දෙයක් කියලා හොඳට කරුණ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. පැහැදිලිනේ. එහෙම අපි තේරුම් ගැනීම අඩුව නිකන් කරුණු වශයෙන් මතක තියාගන්න ගියොත් සමහර ඒවා අමතක වෙනවා. ඒ නිසා ප්‍රධානම දෙයක් තමයි මේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න එක. පැහැදිලිනේ. ආ. ඒ ටික දැන් මේ විදිහට කරගෙන ගිහින් බලමු. ඒ වගේ දේ එහෙම නැතුව අපි හිතමු උදාහරණයක් විදිහට ඔන්න සීමාවල බෙදීම් ටිකක් උගන්වනවා. බද්ධ සීමා, අබද්ධ සීමා, ඊට පස්සේ බද්ධ සීමා ආයි කොටස් වලට බෙදෙනවා. නේද? ඛණ්ඩ සීමා, මහා සීමා කියලා ඔය මේ මොනවද කියලා දන්නේ නැතුව අපි නිකම්ම නම් ටික මතක තියාගන්න ගියොත් මතක තියාගන්න අමාරුයි. පැහැදිලිද? එතකොට මේ කියන්නේ මොකක්ද කියලා හොඳට පැහැදිලිව තේරුම් ටික දැනගෙන ඒක මතක තියාගන්න ගියපහම මතක තියාගන්න පහසුයි. පැහැදිලිද? එනිසායි අර්ථය දැනගෙන ඒ මතකේ තියාගන්න උත්සාහවත් වෙන්නේ එතකොට පහසු වෙන පුළුවන්. ආයස්ම කොහොමද? කරගෙන යනවා. දැන් කොයි හරි වගේද? මුලට ගහන්නේ. හොඳයි. ඒ ටික ටිකක් අපි උනන්දුවෙන් වැඩිපුර කාලයක් ටිකක් යොමු කරලා ඒ ටික කරගෙන යමු. මොකද මේ කාලේ ලෝකේ මනුෂ්‍යයන්ගේ හිතවල මෛත්‍රිය ගොඩක් අඩුයි. ඒ නිසා ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕන අඩුම භික්ෂුන් වහන්සේලා අතරේවත් ඒ මෛත්‍රිය කරුණාව ඇති කරගන්න. නැත්නම් ඉතින් ඒ වගේන බණ කියන භික්ෂුන් වහන්සේලාගෙත් මෛත්‍රිය කරුණාව නැති වුණොත් නේද? ඒතොර කවුද ලෝකේ මෛත්‍රිය වඩන්නේ? නේද? ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕන අපේ හිතවලවත් කරුණාව මෛත්‍රිය ටිකක් ඇති කරගන්න. ඒකෙන් ලෝකය ගැන කෙසේ වෙතත් තමන්ට යහපතක් නම් වෙනවා අනිවාර්යයෙන්ම. තමන්ට යහපතක් වෙනවා. ප්‍රශ්න ඇති වෙද්දී, කේන්තියන අරමුණු ඇති වෙද්දී ඒවට මධ්‍යස්ථව මුහුණ දෙන්න පුළුවන්. හිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන්න පුළුවන්. ජීවිතයක් ගත කරගන්න ඇති කරගන්න පුළුවන්. නේද? ඒකනේ අපේ අවශ්‍යතාවය. ඉතින් සැහැල්ලුවෙන් අපේ මේ ජීවිතේ ගත කරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒක නැති වෙලා තියෙන මොකක් නිසාද? ඉතින් ඒ කෙලෙස් නිසා. ඉතින් හිත පීඩා ඇති වෙනවා නම් ඒ වෙන්නේ ඉතින් කෙලෙස් නිසානේ. ඉතින් ඒ ටික තේරුම් අරගෙන ඉතින් පීඩා තියෙන ධර්ම ටිකක් නේ කෙලෙස් කියලා කියන්නේ. නේද? කෙලෙස් වල තියෙන ස්වභාවය තමයි ඒ හිතේ පීඩාවක් ඇති කිරීම. ඒ නිසානේ කුච්චිත ආකාරයෙන් సంతානයේ සයනය කරන නිසා තමයි අකුසල් වල කියලා කියන්නේ අපි නේද? එතකොට ඒ අකුසල් කියන්නේ පහත් විදියට సంతානේ පවතින නිසා. ඉතින් ඇති වුණාම දෙවීම්, තැවීම්, පීඩාවල් තමයි ඇති වෙන්නේ. දැන් ලෝභයේ වුණත් ඇතැම් අවස්ථාවක ලෝභය හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද ඒ අරමුණේ ප්‍රීතිමත් වෙන ගතියක් ඇතැම් ලෝභ හිත්වල තියෙන නිසා. සෝමනස්ස ලෝභ හිත්වල ඒ ප්‍රීතිය තියෙනවනේ. ඒ නිසා ඒ විලාවේ පොඩි සතුටක් ඇති වෙන ගතියක් ඒ අරමුණේ තියෙනවා. අරමුණේ සතුට වෙන ගතියක්. හැබැයි ඒ වුණාට ඒ විලාවෙම ඒ අරමුණත් එක්ක අරමුණට ලෝභ කිරීම නිසා අරමුණ නැතුව ඉන්න බැරි පිපා අර තිබහක් ඇති වුණා වගේ ඒ අරමුණත් එක්ක ඇලෙන ගතිය නිසා පීඩාවකුත් ඒ විලාවේ තියෙනවා. ඒක සමහරට ඒ වෙලේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒක වඩා ප්‍රකට වෙන්නේ ඕක අරමුණ නැති වුණාම. ඒ නිසානේ දැන් ලෝභය තියෙන අරමුණක ඒ වස්තුව නැති වුණාම මොකද වෙන්නේ? ලොකු පීඩාවක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි ලෝභය කියලා කියන්නේ. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඒක. දේශය ගැන ඉතින් කතා කරන්නම දෙයක් නැහැ. දේශයේ තියෙන පීඩාව නේද? ඒක ගොඩ දෙනෙකුට ප්‍රකටයි. ඒ නිසා ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕන මේ ලෝභ, ද්වේෂ කියන මේ හැම පැත්තක්ම කෙලෙස් පීඩා අයින් කරගෙන සැහැල්ලුවෙන් අපි පැවිදි ජීවිතේ ගත කරන්නේ කොහොමද කියන එක නිතර කල්පනා කරන්නේ. වෙන මොන දේවල් තිබ්බත් වෙලන්නේ පැවිද්දේ හිතේ සතුට සැහැල්ලුව නැත්තම්. වෙන මොනවද තිබුණත් වෙලන්නේ. ඉතින් කොයි තරම් භෞතික සම්පත්, යාන වාහන, පහසුකම් මොනවද තිබුණත්. ඉතින් වැඩද්ද සැහැල්ලුවෙන් සතුටින් ඉන්න බැරි නම් ගිහි කෙනෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඒ කාටත් එකයි. එතකොට මේ මොන දේවල් තිබුණත් වැඩක් නැහැ. හිතේ සැහැල්ලුව නැත්තම්. ඉතින් ගිහි අයට බහුතරයකට වෙලා තියෙන්නේ ඕකනේ. ගොඩක් දේවල් එකතු කරගන්න උත්සාහවත් වෙනවා. හැබැයි හිතේ සැහැල්ලුව සතුට නැහැ. මේ මේ දෙයින් එක හරියයි කියලා හිතාගෙන එක එක දේවල් කරනවා. හැබැයි මේ දේවල් වලින් හරියන්නේ නැහැ ගොඩ දෙනෙකුට. ඒ නිසා ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕන පුළුවන් තරම් මේ හිතේ සැහැල්ලුව හදාගෙන පැවිදි ජීවිතේ සාර්ථක කරගන්න. ඒකට තියෙන බාධක ගැටලු තියෙනවා නම් ඒවා ඉතින් ගුරුවරු එක්ක සාකච්ඡා කරලා විසඳගන්න ඕනේ. තියෙන ඕනම ගැටලුවකට විසඳුමක් තියෙනවනේ නේද? ඒ වගේ නම් ඉතින් ගුරුවරු එක්ක කතා කරලා විසඳගන්න ඕනේ. දැනට තියෙන මොනවා හරි ගැටලු තියෙනවද? පිරිසට. මොනවා හරි ගැටලු තියෙනවද? සංගාලෝකයන්ස්ම මොනවද තියෙන ගැටලු? ගැටලුමකුත් නැහැ නේ? හා. දෙයිවනම් අපි එතනින් ඉස්සරහට භාවනාව කරගෙන යන විදිය ගැන දැනගන්න ඕන. දැන් මේ අවස්ථාවෙන් පසුව මේ සීමා සම්භේදය සිද්ධ කරපු කෙනා එතනින් පසුව ධ්‍යාන දක්වාම ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඒ ඔය අතරින් කවුරු හරි යම් කෙනෙක්ව අරමුණු කරගෙන ඒ ධ්‍යාන උපදින කම්ම ඒකිනා මේ මෛත්‍රී වැඩීම කරන්න ඕන. ඔය වගේ කවුරු හරි කෙනෙක් අරමුණු කරගෙන. පැහැදිලිද? ඒ විදියට ධ්‍යාන මට්ටමට හිත පැමුණුනයින් පසුව තමයි අපි අර එතනින් පසුව ඕදිසෝපරණ අනෝදිසෝපරණ දිසාපරණ කියලා තව ක්‍රම තුනකට මෛත්‍රිය වඩන්නේ. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ පුද්ගලා සබ්බේ අත්ථභාව පරියාපන්න සබ්බා ඉත්‍යෝ සබ්බේ පුරිසෝ විදිහට ඒ මෛත්‍රිය පැතිරවීම සිද්ධ කරන්නේ මේ මෛත්‍රිය අපි දැන් මේ කතා කරපු ටික සම්පූර්ණ සම්පූර්ණ කරලා සම්පූර්ණයෙන්ම ඒ හොඳට ප්‍රගුණ වෙලා ඔය අපි කියපු සීමා සම්භේදයත් සම්පූර්ණ කරලා එතනින් පසු ඔය කාව ආරම්භ කරලා වුණා. හිත ධ්‍යාන මට්ටමට දියුණු කරන්න පුළුවන් වුණ කෙනාට තමයි එතනින් පසු ඒ මෛත්‍රිය පැතිරවීම සිද්ධ කරන්නේ. ඒක කියලාම තියෙනව නේද? විසුද්ධි මාර්ගය මතක ඇති. පොතක් නෑ නේ ළඟ නේද? ඒ නිසා අපි මුලින්ම ඒක කරන්න ගියාට සාර්ථක වෙයිද? පටන් ගද්දිම මෛත්‍රී පතුරවන්න පටන් ගන්නවා. කොහොමද? මම කියලා වෛර නැත් එක්ක ඔය ටික කියලා ඊට පස්සේ මා මෙන්ම සියලුම සත්වයෝ වෛර නොවෙත්. එහෙනම් හිතන එක වරදක් නෑ. ඒක කුසලයක් තමයි. හැබැයි සැබෑ මෛත්‍රී පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිනේ. ඒක අකුසලයක් නෙවෙයි, නරක දෙයක්ුත් නෙවෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙන විදියට එහෙම මෛත්‍රියේ වැඩිවීමක් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. එකිනෙක කිනාට කරගෙන ගිහිල්ලා සීමා සම්භේදයෙන් පසුව තමයි ධ්‍යාන වෙන්නේ. ඒතකොට ඊට පසුව දැන් යම් කෙනෙකුගේ ඒ සීමා සම්භේදය කියන ලක්ෂණේ තියෙනවා නම් මුලදිම ඒ කිනාට එක්කෙනෙක් අරමුණු කරලා මුලින්මත් ධ්‍යාන දක්වාම කරන්න පුළුවන්. අරමුණු කරද්දී ඒ කිනාට අර සීමා සම්භේදය වෙලා තියෙනවා නම් ධ්‍යාන දක්වා වෙදෙනවා. එහෙම නැත්නම් බැ. ඒ කෙනාගේ තාම සීමා සම්බේධයේ විලා නැත්තම් හිතේ යම් කෙනෙක් මේ අය වෛරී කියලා බෙදීම තියෙනවා නම් වෙඩින්නේ.
සාමාන්‍යයෙන් ගොඩ සම්බන්ධණේ කියන්නේ කොච්චර ධ්‍යාන මෛත්‍රිය කරන්නේ කියලා කොහොමද සීමා කරන්නේ?
ඒකේ අපි එකයි මතක් කළේ අර අරමුණේ හොඳට හිත පිහිටන අවස්ථාව වෙනකන් කරන්න. ඒ විදිහට කරගෙන යන්න කණ්ඩායම් හතරටම. ඒ කරගෙන ගිහිල්ලා ඒ විදිහට හතරවෙනියටත් එහෙම නැත්තම් ඒ වෛරී කෙනාටත් හොඳට හිත පිහිටනකන් හිත පිහිටනවා කියලා කියන්නේ තමන් මේ සුවපත් වේවා කියලා අරමුණු කරනවා නම් තරහ ඇති වෙන්නේ නැතුව සුවපත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනාව කරන්න පුළුවන් මට්ටමට එනවා නම් අන්න ඒ කෙනාගේ සීමා සම්බේදේ වෙලා. පැහැදිලිද?
වෛරී
නැත්තම් ඉතින් කමන්නේ. වෛරී කියන්නේ මේ හැම වෙලෙම තරහ කියන්නේ අර මේ අයිගෙනව මරන්න ඕන කියලාම හිතන එකම නෙවෙයි වෛරය. පැහැදිලි නේද? තව තමන්ට අමනාප කවුරුත්ම නැති වෙන්න ඕන හිමනම්. තව කෙනෙක්ව දැක්කම අමනාපයක් මේ කෙනා මට අමනාප කෙනෙක් කියලා බෙදීමක් ඇති කරන්න බැරි වෙන්න ඕන. ආ ඒක තමයි සීමා සම්බේධය කියන්නේ. ඒක ලේසි තත්වයක් නෙවෙයි ඈ. හිතන තරම් ලේසි තත්වයක් නෙවෙයි. ඒ නිසා තමයි මේ විසුද්ධි මාර්ගයේදීත් ඒ ගැන කියන්නේ මතක ඇති. මේ සීමා සම්බේධය කියලා කියන්නේ මේ පාඩේ මතක ඇති. එවන් තස්මින් පී මෙත්තා වශයෙන් චිතම්පත්තිය අතහනේන පුනප්පුනම් මෙත්තා යන්තේන අත්තනි පිය පුග්ගලේ මජ්ජත්තේ වේරී පුග්ගලේ ඉති චතුසු ජනේසු සමචිත්තතං සම්පාදෙන් තේන සීමා සම්භේදෝ කාතබ්බෝ. තමන් ප්‍රිය පුද්ගලයා මධ්‍යස්ත කෙනා වෛරී පුද්ගලයා කියන මේ කණ්ඩායම් හතරම කෙරෙහි සමහිත පැතුර ඇති කරගනිමි. වචනේ මතක තියාගන්න. මේ පේනම ඇති සමචිත්තතං සම්පාදෙන් තේන. එක සමාන හිතක් ඇති කරගනිමින් සීමා සම්භේදය ඇති කරගන්න ඕන. දැන් Tamanth හිතෙනවා නම් මේ කෙනා නම් මට හිතවත් කෙනෙක්. මේ කෙනා මාත් එක්ක අමනාප කෙනෙක්. මේ මට අහිතවත් කෙනෙක්. මෙයාව නම් මෙයා ටිකක් අපිට අමනාප කණ්ඩායමේ කියලා. ඒ වගේ හිතෙනවා නම් සීමා සම්භේදය වෙලා නැහැ. කවුරු හරි කෙනෙක් ගහන්න හදනවා තව තමන්ට අමනාප කෙනෙකුට හරි සතුටුයි නම් ඒ වෙද්දි හිතට සතුටක් ඇති වෙනවා නම් එහෙමනම් තමන්ගේ කණ්ඩායම් බෙදීම තාම තියෙනවා. තමන්ගේ හිතවතාට ගහන්න හදද්දී අකමැති වෙනවා වගේම තමන්ට කවුරු හරි අමනාපයි කියලා කියන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ගහන්න හදද්දිත් හිතේ අකමැත්ත හට ගන්න ඕනේ. ඒ කෙනාටත් ගහන ගුටි ගහන්නේ කොහොමද නැහැ. ඒ කෙනා එහෙම නැත්තම් හිතෙනවා නම් ඒ කෙනා නම් ගුටි කෑවා නම් හොඳයි කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? සීමා සම්බේධය වෙලා නැහැ. පැහැදිලි නේද? ඒ නිසා තමයි අර උපමාවක් කියනවා මෙතන කතාවක්. ඔරු කණ්ඩායමක් එනවා බිලි දෙන්න හරි කාව හරි කෙනෙක් වරන් යන්න. ඒ වෙලාවේ තමනුත් ඉන්නවා ප්‍රිය කෙනෙකුත් ඉන්නවා මධ්‍යස්ථ කෙනෙකුත් ඉන්නවා තරහ කෙනෙකුත් ඉන්නවා. මේ හතර දෙනාගෙන් කාවද අරන් යන්නේ කියද්දි ආවවත් පින්නන්න බැරි මට්ටමට හිත සකස් වෙලා තියෙනවා. මේක තමයි සීමා සම්බේධය කියන්නේ. මේ අසුරලුන් නම් හොඳයි කියලා තරහ කෙනාව පෙන්නනවා නම් සීමා සම්බේධය වෙලා නෑ. පැහැදිලි නේද? ආ. එහෙනම් ඉතින් මේ මට්ටමට හිත සකස් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි ඈ. ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේ මට්ටමට ආවයි කියන්නේ ලොකු දියුණුවක් භවනාවේ. මේ එකට තමයි අපි උත්සාහවත් වෙන්න ඕන. පැහැදිලිද? තමාව පෙන්වන්න බෑ. ඒක තමයි තමන් ගැනත් ඉතින් ඒ යම් ගැටීමක් තියෙන නිසා එහෙම කළොත්. ඔව් මෛත්‍රී කරන්නේ. ඒ දේශහිතක් නේ අනිත්‍ය බේරා ගන්න කියලා. ඉතින් ඇතම් තැනක කෙනෙකුට පුළුවන් වෙයි. හැබැයි මෙතන කියන්නේ තමන් ගැනවත් ගැටීමක් ඇති වෙන්න බෑ. තමන්ගේ ජීවිතේ නැති කර ගන්න හරි කියලා. එහෙමයි. ඒ තැනක ඉතින් ඒ හිත හදාගෙන කරන්න පුළුවන්. ඒකයි මං කිව්වේ භෝසෙයින් කියලා. අනිවාර්යයෙන්ම කියලා කිව්වේ නැත්තේ ඒකයි. යේ බුයේන. භෝසෙයින් ඉතින් තමන් ගැන හරි ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පැත්ත ගැනයි මෙතන කියන්නේ. එහෙම නැතුව මේ හැම තැනම වෙනවම කියලා නෙවෙයි. මෙතනදි කියන්නේ තමන් ගැන හරි තමන්ට වදහයක් ඇති කිරීමටවත් කැමැත්තක් ඇති නොකර ගත යුතුයි. ඒකයි මම කියන්නේ. දැන් තමන්ට ඉබේ කවුරු හරි කෙනෙක් කරන දෙයක් තමන් ඉවසීම එක වෙන කතාවක්. තමන් සමහර තැනකදී මේක හිත හදාගෙන කරන්න බෑම කියලා මට කියන්න බෑ. නමුත් මේ අටුවාවේ අදහස් කරලා තියෙන්නේ, يعني විසුද්ධි මාර්ගයේ අදහස් කරලා තියෙන්නේ මේ කණ්ඩායම් හත ගැන කවුරු ගැනවත් විශේෂයක් නැතුව මධ්‍යස්තව හැමෝටම සමානව මෛත්‍රී හිත පතුරවන්න පුළුවන් වෙනවා. තමන්ට දුකක් දැනෙනවට අකමැති වෙනවා වගේම අනිත් අයටත් දුකක් දැනෙන එක, පීඩාවක් දැනෙන එක වළක්වන හිත තමන්ට තියෙනවා. කවුරු කියන්නේ තමන්ට ගහද්දී ඒකට අකමැති වෙනවා වගේම තමන්ට ප්‍රිය කෙනාට ගහන එකටත් කොහොමත් අකමැති වෙන එක නම් සාමාන්‍ය වෙනවා. මධ්‍යස්ත කෙනාට නෑ, ඒ කෙනා නම් එච්චර හිතවත් නෑ නේ, ඒ කෙනාට කමක් නෑ වගේ හිතෙනවා නම් අන්න මෛත්‍රී හිත වැඩිලා නැහැ ඒ මධ්‍යස්තයි කියේ. පැහැදිලි නේද? වෛරී අය ගැන අතින් අහන්නව දෙයක් නෑ නේ. ඒ කෙනාට සමහර විට පෙන්වන්නත් කලින් කියනෝ නෑ ගහන්න ගහන්න කියලා, අහන්නත් කලින් සමහර විට. එහෙමනම් මෛත්‍රී හිත වැඩිලා නැහැ. මෛත්‍රී හිත නෙවෙයි, තාම එහෙමනම් වෛරය තියෙන්නේ. තාම වෛරය තියෙනවා. පලිගැනීමේ චේතනාව. Tamanta ඍජුව බැරි වුණත් වෙන කෙනෙක් ලවා හරි පලිගැනීම කියලා කියන්නේ ඒක තමයි. එහෙමනම් ඒක දේශේ විතර නෙවෙයි පලිගැනීමේ චේතනාව. එනිසා ඉතින් එහෙම නොවන මට්ටමට හිත සකස් කර ගන්නවා. පැහැදිලි නේද? හිතන තරම්ම ලේසි, හිතන තරම් ලේසි නෑ. නිකම් වචනයෙන් වෙනෙහි කිරීම නෙවෙයි මේ කියන්නේ. ප්‍රායෝගික ජීවිතෙත් ඔය දේ වෙන්න ඕනේ. බද්ධ චිත්තයස් මොකද හිතන්නේ? ලේසිද? ලේසි නෑ ඒක. උනන්දු වෙන්න ඕන හැමෝම නේද? ඔය මට්ටමට හිත හදාගත්තොත් කොහොමද හිතෙන්නේ? බොහෝම ඒ පැවිදි ජීවිතේ බොහෝම හිතට ප්‍රියයි. හරිම සැහැල්ලුයි. ඉතින් අපිට මතක් කරද්දී නිතරම තමන් අර පියවර සංඥාවක් ඇති කරගත්තත් වෙන කමඨහන් අරමුණක් ඇති කරගත්තත් බොහොම පහසුවෙන් හිත සමාධිමත් වෙනවා. ඒත් එක්කම අර හිතේ සම්පහන්සනය පස්සද්දි ගති දවස පුරා නිතර ඇති වෙනවා. පියවර සංඥාවකට අවධානය යොමු කළත් ඒ පස්සද්දි ආදී දිගට පවතිනවා. ඊට පසු එක අවස්ථාවක ඇති වෙන හිතේ සමාධිමත් ගති පස්සද්දි ගති දවසේ බොහෝ වෙලාවක් පවත්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ මට්ටමට ඉතින් හිත සකස් කරගෙන සැහැල්ලුව හදා ගන්න ඕන. එහෙම නම් තමයි තමන්ගේ ජීවිතේ සතුට සැහැල්ලුව සැනසීම තියෙන්නේ. ඉතින් මෙච්චර අවස්ථාවක් ලැබිලත් නේද අපිට ඉතින් ලොකු අවස්ථාවක් නේ වෙන කටයුතු කරන්න තියෙද රැකියාවට යන්න තියෙනවා. දීපාන්දර නැගිටලා ආහාර ටික හදාගෙන වාහනයක හරි එල්ලිලා රැකියාවට යන්න. ඒ වගේ දේවල් තියෙනවද? මේ කාලේ වැස්ස වහිනවා වැඩි, කුඹුර කරගන්නත් විදියක් නැහැ. එළියට බහලා යන්න විදියකුත් නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවද? කුඹුරේ අස්වැන්න අඩු වුණා. අසුවල් සත්තු කෑවා. ඒ වගේම පාඩු වුණා. එහෙම ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? මේ කාලේ වැස්ස නැතුව පෑවිල්ල වැඩි. ඒ නිසා අස්වැන්න නැහැ. එහෙම නැත්නම් අසුවල් රැකියාව කරන්න විදියක් නැහැ. පඩි වැඩි වුනෙත් නැහැ කියලා එහෙම කල්පනා කරන දෙයක් තියෙනවා. මේ රැකියාවේ ප්‍රොමෝෂන් ලැබෙන්නේ නැහැ, අනිත් අයට නම් ලැබෙනවා. එහෙම කලබල වෙන්න දෙයක් තියෙනවා. එහෙමත් නැහැ මේකේ. නේද? ඒක කරන්න තියෙන දේ මොකක්ද? තමන්ට පුළුවන් උපරිමයෙන් තමන්ගේ හිත සැහැල්ලුවෙන් තියාගන්න, හිත හදාගන්න. ඒ හිත හදාගත්තම හැබැයි ඔය අනික් රැකියාවල් වශයෙන් කලින් ජීවිතයේ තමන් කරපු ඒ බොහොම පීඩාවෙන් ඒ වෙහෙස මහන්සි වෙලා ලැබපු සැහැල්ලුව වගේ නෙවෙයි. පැවිදි ජීවිතයේදී තමන්ට නැවත නැවත හිතලා සතුටු වෙන්න පුළුවන් දීර්ඝකාලීනව හිතේ සැහැල්ලුවක් සැනසීමක් හදාගන්න පුළුවන්. අර දේවල් වලින් අපිට తాවකාලිකව ලෝභ හිත ආදී ඇති වෙලා ඒ වෙලාවේ සමහර විට මොනවා හරි පඩියක් ලැබුණාම ඒ වෙලාවට සතුටක් ඇති වෙයි. හැබැයි ඒ ලෝභ හිත නිසා. හැබැයි ඒව වියදම් වෙද්දී ආපහු දුකයි. ඒ වගේ දෙයක් වෙනවද? දැන් තමන් හිතේ ගුණයක් දිනු කරගත්තොත්, හිතේ සැහැල්ලුවක්, හිතේ සංසිඳීමක් හදාගත්තොත් ඒව හැම නැති වෙන්නේ නැහැ. වෙන කාටවත් ගන්න ඒව නැති කරන්නත් බෑ. තමන් කේන්තියක් අරගෙන හරි ඒක නැති කරගත්තොත් මිසක තමන් ධර්මානුකූලව කල්පනා කරන්න පුළුවන් කිසිම කෙනෙකුට ඒවා විනාශ කරන්න බෑ. පැහැදිලි නේද? ඉතින් තමන් ඒ නිසා උත්සාහවත් වෙන්න ඕන. අන්න ඒ ගුණධර්ම ටික දිනු කරගන්න ඒ ධනය තමන් හදාගත්තොත් අනිත් අයටත් ඒකෙන් ප්‍රයෝජනෙයි ලබන්න පුළුවන්. තමන් ඒ ගුණධර්ම දිනු කරගත්තොත් තමන්ගේ ඉවසීම, කරුණාව, මෛත්‍රිය ඒකෙන් අනිත් අයටත් උපකාරයක් වෙනවා. ඒ අයටත් කියලා දෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට තමයි මේ ගුණ දිනු කරගන්නේ කියලා. හරි ක්‍රමයට නේද? එතකොට ඒ අයගේ හිත්වලත් ඒ සැනසීම හදලා දෙන්න පුළුවන්. සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි මිල මුදල් තියෙනවා, යාන වාහන, ඉඩකඩම් ඔය ගොඩක් දේවල් තියෙනවා. හැබැයි නැත්තේ මොකද්ද? හිතේ සතුට කියන එක නැහැ. මොනවා හරි ප්‍රශ්නයක පැටලිලා. ඉතින් ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න ඒ අයටත් කියලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු සමාජ සේවයක් නෙවෙයිද? මිනිසුන්ගේ හිත සතුටින් තියන්න පුළුවන් නම් ලොකු සමාජ සේවයක් නෙවෙයිද? ඒක ඉතින් සමාජයටත් කරන ලොකු උපකාරයක්. අපි ඒ බලාපොරොත්තුෙන් භාවනා කරනවා නෙවෙයි. අපි කරන්න ඕන අපේ විමුක්තිය වෙනුවෙන්. ඉතින් ඒකෙන් බාහිරටත් ඒ උපකාරය ලැබෙනවා. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් අපි උත්සාහවත් වෙමු පුළුවන් පරිමේයෙන්ම අපේ හිතේ ඒ සැහැල්ලුව සැනසීම හදාගන්න. ඉතින් එහෙම හදාගෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් තමන්ගේ ඥාතියෝ හරි හිතවත් අය හරි ඉතින් ඒ අයටත් එතකොට ඒ හිත සැහැල්ලුවෙන් සතුටින් තියාගන්න ක්‍රමයේ කියලා දෙන්න පුළුවන් නේද? එනිසා ඉතින් ඒකට කලින් අපි අපේ හිත සැහැල්ලු කරගෙන ඉන්න එපා. එහෙම නැතුව ඉතින් ඒක කියලා දුන්නට වැඩක් නැහැ. ඒක ප්‍රයෝජනෙයි අඩුයි. ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕන අපේ හිත සකස් කරගෙන ඉස්සෙල්ලා අපි මේ දහමින් සැනසුණු ජීවිතයක් ඇති කරගන්න. ඊට පසුව පුළුවන් තව කවුරු හරි ඇහුවොත් උදව් කරන එක ඒක වෙන කතාවක්. ඉස්සෙල්ලාම තමන් වලෙන් ගොඩට එන්න ඕන. ඊට පසුව අනිත් අයට ඕන උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් වලේ ඉඳන් අනිත් අයවත් ගොඩ දාන්න හැදුවට කවුද?
අන්තසාරය පිළිපදගෙන සුදු කීරගෙන.
එනිසා ඉතින් අපි නිරන්තරව උත්සාහවත් වෙමු අපේ ජීවිතය දහමින් පෝෂණය කරගන්න. දහමින් කියන්නේ කටපාඩම් කරන ඒවා, ඉගෙන ගන්න ඒවා ටික විතරද? ඒවත් උපකාරයි, ඒක කරගන්න ඕනේ. හැබැයි දහම කියලා ප්‍රධානව කියන්නේ තමන්ගේ సంతානේ දියුණු වෙලා තියෙන දහම. ඒක දියුණු කරගත්තොත් තමයි තමන්ටත් අනුන්ටත් ලොකු උපකාරයක් වෙන්නේ. එහෙම නැත්නම් වින ආගම් වල වගේම අපි පොත්වල තියෙන ටික කියනවා. හැබැයි ප්‍රායෝගිකව ඒ ටික එකතු කරගන්නේ නැත්තම් අර දෙවියන්ට යාඥා කරලා දේවල් බලාපොරොත්තු වෙනා වගේ වැඩක් වෙන්නේ නේද? සමහර විට ඔය දේවාල වලට එහෙම ගියාම මොකද කරන්නේ? ඉතින් ඒ අය යාඥා කරලා, දෙවියන්ට යාඥා කරලා අනේ මේ තියෙන දුක් කරදර නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මනුස්සයාට දුක් කරදර නැද්ද? යාඥා කරන මනුස්සයා ඒ දුකින් මිදලා දින්නේ. එහෙම නැහැ. ඒ මනුස්සයාට ওই ප්‍රශ්න ටික එහෙම තියෙනවා. තමයි ඒ මනුස්සයාගේ ගෙදර ගියොත් ඊට වඩා ප්‍රශ්න. අපිට තියෙනවට වඩා ප්‍රශ්න ඒ මනුස්සයාගේ ගෙදර ගියොත්. එහෙම තියන දැන් අපි එහෙම දන්න සිරුවින් තියෙන නිසා මේ කියන්නේ අපි දන්න සමහරු ඒ වගේ අනිත් අයට යාඥා කරන හැබැයි ඒ මනුස්සයාගේ ගෙදර ඊට වඩා ප්‍රශ්න. ඉතින් අපිත් ඒ වගේ වෙන්න හොඳ නැහැ. වික්ෂුන්හන්සලා විදියට. අපි අනිත් අයට බණ කියනවා රාගය දුරු කරගන්න, ද්වේෂය අඩු කරගන්න, මෙහෙම මෙහෙම ක්‍රියා කරන්න කියලා. හැබැයි අපිටත් ඒ ටික කරගන්න, පාලනය කරගන්න අවබෝධය අඩුයි නං. කරගන්නේ නැත්තම් ඒ දේශනාවේ ප්‍රයෝජනය ගොඩාක් අඩුයි. පැහැදිලි නේ? තමන් සමහර විට කියන්නේත් හරියට පිළිතලා නෙවෙයි නේද? ඒ නිසා අපි පුළුවන් උපරිමයෙන් උත්සාහවත් වෙන්න ඕන අපේ ජීවිතයේ ಗುಣධර්ම වලින් පෝෂණය කරගන්න. ඒක බැරි දෙයක්ද? දැනටත් එහෙම කරගත්තු ඉතින් ඒ වගේ සැහැල්ලුවෙන් ඉන්න පිරිස් නැද්ද ලෝකේ? ඕන තරම් ඉන්දියානු කෝටි ප්‍රකෝටි ගණන් නෙවෙයි. නමුත් යම් තාක් දුරට ඉන්නවා. තාම අපිට සාසනීය ප්‍රතිඵල නැති නේ. ඒ ප්‍රතිඵල යම් විදියකට අත්දකින්න ඒවා ප්‍රතිඵල ලබන පිරිසක් ලෝකේ ඉන්නවනේ. එහෙමනම් අපිත් උත්සාහවත් වෙන්න ඕන අන්නේ ප්‍රතිඵල ජීවිතයට එකතු කරගත්තු පිරිසගේ කණ්ඩායමට එකතු වෙන්න. එකට ඉතින් හැමෝම උත්සාහවත් වෙමු. ඉතින් මේ කරන ධර්ම අධ්‍යාපනයත් උපකාර වෙන්නේ ඒකටනේ. ඒ නිසා අපි ඒක අතහරින්න නැතුව ඉගෙන ගන්න ටිකක් කරන්න ඕන ඒ අතරමයි. භාවනාවකුත් කරමින් හිත සකස් කරගන්න අතරම තමයි ඉගෙනීම් කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් ප්‍රයෝජනෙ අඩුයි. දැන් අපි මුල් කාලේ ඒ ඉගෙන ගන්න කටයුතු දිගට කළා. හැබැයි ඒ කාලෙම අපි ඒ පුළුවන් තරම් භාවනා කටයුතු වලටත් යෙදුණා. සමහර ඉගෙනීම් කටයුතු අපි නවත්තලා තියෙනවා. උදාහරණයක් විදිහට බාලාවතාරයේ පාඩම් කරන්න දීලා තිබුණා අපිට. ඒක කරගෙන යද්දි ටිකක් පරයන්කවලට පොඩි බාධාවක් වගේ අපිට දැනුණා. ඊට පස්සේ අපිට උගන්න පුසාන අතරට මතක් කරලා අපි ඒක කාලයක් නවත්තලා අපි ඒ කටයුතු කරගෙන ගියා. ඒ වගේ අපි දැනගන්න ඕන අපේ මූලික අරමුණට ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න. පැහැදිලි නේද? එහෙම නැත්නම් අන්තිමට අපිට මතක තියෙනවා කරුණු. හැබැයි ජීවිතයේ ඒවා එකතු කරගෙන නැහැ. අපි කොයිතරම් උගත් වෙලා හිටියත් අපිට පැය කීපයක බණක් කියන්න පුළුවන් ආඝාත පටිවිණේ සූත්‍රයේ. හැබැයි පොඩ්ඩක් වෙනස් වෙන්න බෑ, කේන්ති යනවා. ඒ දහම් දෙනීමේ ප්‍රයෝජනේ කොච්චරයිද? බොහොම අඩු. තේරුණාද? ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕන. බණ කියන්න ටිකක් අමාරු වුණත් කමක් නැහැ. මේක ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම්. ඒකෙන් මම අර දේවල් වලට උත්සාහය අඩු කරනවා එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. ඒ වැදගත් වෙන්නේ, වඩා වැදගත් වෙන්නේ මේක ජීවිතයට එකතු කර ගැනීමයි කියන එකයි මතක් කළේ. يعني අර දේවල් හැල්ලු කිරීමක් හෝ වැඩක් නැහැ කියන එක නෙවෙයි. ඒක හරියට තේරුම් ගන්න ඕන. ඊට වඩා වැදගත් ඒ කරන අතරෙම තමයි ගැනීම කරන අතරෙම ජීවිතයට මේක එකතු කර ගන්න ඕන කියන අවධාරණයයි කළේ. පැහැදිලි නේද? භාග්‍යතුනාසේ වුණ තරම් මේ බහුශෘත භාවයත් වර්ණනා කරලා තියෙනවා. හැබැයි ඒ සමගම දැන් මේ බහුශෘත භාවය කියලා කියද්දිත් ඒකේ බහුශෘත භාවයේ ක්‍රම කීපයකට දේශනා කරනවා. එකක් තමයි මේ ඉගෙනීම නිසා පරියත්ති බහුශෘත කියලා විස්තර කරලා තියෙනවා. අනික් කෙනා අධිගම බහුශෘත. ඒ කෙනාව තමයි වැඩිපුර වර්ණනා කරන්නේ. පරියත්ති බහුශෘත කියන්නේ මේ පරියත්ති හොඳට දන්නවා. ඉගෙනගෙන තියෙනවා. අධිගම බහුශෘත කියන්නේ ඒ දේවල් ජීවිතයටත් එකතු කරගෙන තියෙනවා. ඒවා ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන තියෙනවා. ඒ නිසා ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕනේ මේ හැම ආකාරයේම බහුශෘතත්වයක් ඇති කරගන්න. ඉගෙනීමෙන් විතරක් නෙවෙයි. එහෙම කෙනෙක්ගෙන් තමයි ශාසනීය බබලීමක් වෙන්නේ. නේද? ලෝකයට සැබෑ යහපතක් වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රයෝජනෙයි මදි. නෑම කියලා අපි කියන්නේ. ඒක ප්‍රයෝජනීයමදි අඩුයි. ඒ නිසා අපි උත්සාහවත් වෙමු ඒකට නේද? තව මොනවද තියෙන ගැටලු පිටිසට ඒ අතරේ? එhmenan අපි ඒ ඊළඟ දිසාපරණය ඒ දේ ඊට කලින් අනෝදිසා අනෝදිස්සපරණ. ඒ කියන්නේ නොම උදෙසා මෛත්‍රිය පැතිරවීම කියන කොට තමයි ඊළඟට අපිට කියන්න තියෙන්නේ. ඒකේ වචන ටිකක් තියෙනවා. කීයක් තියෙනවද වචන? සබ්බේ සත්තා සබ්බේ පානා. ඒකේ වචන කීයද කියමු බලන්න. ඒක 6ක් තියෙනවද? කීයද?
ඉතින්
හා කියමු බලන්න.
සබ්බේ පානා සබ්බේ
නෑ නෑ සබ්බේ සත්තා වලින් පටන් ගන්න.
සබ්බේ
ඊළඟ කොටස හයි තියෙන්නේ අනෝදිසා පරණ කියන වචනේ තේරුම අනෝදිස්ස කියලා කියන්නේ කණ්ඩායම් කිරීමකින් තොරව සියලු දෙනාව එක ඒකකයක් කියලා සලකලා. ඒතර ඔය සබ්බේ සත්තා කියලා කියද්දි සියලුම ජීවීන්ව අරමුණු කරන්න ඕන. සබ්බේ පානා කිව්වත් සියලුම ජීවීන්ව අරමුණු කරන්න ඕන. ඔකෙදී මේ වචනවල අර්ථ වෙන වෙනම තියෙනවා. හැබැයි ඒ අර්ථය අරමුණු කරන්න එපා කියලාම අවධාරණය කරලා කියනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අර්ථය අරමුණු කළොත් ඒක ඕදිසෝ ඕදිස්ස පරණයක් වෙනවා. ඒ කියන්නේ කණ්ඩායමක් වෙන් වුණා. ඒතර මේ අනෝදිස්ස කියලා කියන්නේම බෙදීමක් නැතුව සියලුම දෙනාව අරමුණු කිරීම. ඒ විලාවේදී ඒ වචන අර්ථ අනුව වෙන් කරන්න බැ. වෙන් කරන්න එපා කියලාම කියනවා. ඒ නිසා සියලුම සත්වයන් අරමුණු කරගෙනම තමයි සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ පුද්ගලා සබ්බේ අත්ත්වභව පරියාපන්න ඔය විදිහට අපි මෛත්‍රී වඩන්නේ. නැත්තම් ඔගේ සමහර වචන වලින් කොටසක් වෙන් වෙනවා. සබ්බේ පානා කියලා කියන්නේ පාන කියලා කියන්නේ මේ අස්වාස ප්‍රස්වාස වලට කියන එක නම. ඒක තියන අය කියන අර්ථයක් තියෙනවා. ඒතර ඔය සබ්බේ පුද්ගලා කියලා කියන්නේ පුං ගලතිති පුංගල කියලා විස්තර කරන. ඒ කියන්නේ අපායට යාමේ හැකියාව තියන අයට කියන නම තමයි පුද්ගල කියන්නේ. එහෙමනම් දැන් ආර්යයන් වහන්සේලා අයිති වෙනවද ඔකට? නැහැ. හැබැයි මෛත්‍රී වඩත් එහෙම වෙන් කළොත් ආර්යයන් වහන්සේලා සහයම නොවන අය කියලා. ඒක අනෝදිසෝ පරණයට යන්නේ නැහැ. පැහැදිලිද? හා. ඒ නිසා අපි සුගත චීවරයයි සුගත පාත්‍රයයි නේද? එතකොට අපි මේ එතනින් ඉස්සරහට දැන් එතකොට කරන්න තියෙන්නේ ඔන්න ඔය අනෝදිසෝ පරණ චේතෝ විමුක්ති කියන මට්ටමට ඒ ටිකයි. ඉතින් ඒ දක්වා කරන්න තව ටිකක් ඉස්සරහට මෛත්‍රිය පුරු කරගන්න ඕන. ඉතින් ආපු අයට අපි කියන්නම් එතනින් ඉස්සරහට කරන්න ඕන විදිය. තාම මදි නේද? ඒ නිසා අපි මේ මට්ටමට එන්න උත්සාහවත් වෙමු. පැහැදිලිද? එතකොට මේ වචන පහම අරගෙන එකම කණ්ඩායමක් තමයි ආරම්භු කරන්නේ. හැබැයි අපි වෙන වෙනම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා වචන පහක් වෙන වෙනම මේ වචන පහ අරගෙන ඒ විදිහට වෙන වෙනම ආරම්භු කරලා මෛත්‍රිය වඩන. එහෙම නෙවෙයි. සියලුම අනන්ත සත්වල දක්වා මේ සියලුම දෙනා. හිතට හිතින් සියලු දෙනාම අරමුණු කරන්න පුළුවන්. දැන් මේ හිතින් අරමුණු කිරීම හරි පුදුම දෙයක් ඈ. කලින් අපි කියලා ඇති උදාහරණකින් මතක ඇති අර ප්‍රාණඝාතය ගැන කියද්දී අපි කිව්වේ දැන් කෙනෙක් මොකක් හරි ආයුධයක් හදනවා මේකෙන් සත්වයෝ අහු වෙන ඕන කෙනෙක් විනාශ වේවා කියලා. එහෙම කරලා ඒකින් ඒ ආයුධය මේවා කරනවා. ඔකට අහුවෙලා අපි හිතමු නිකමට යකෙකුත් මැරෙනවා. പ്രേතයෙකුත් මැරෙනවා. මිනිස්සයෙකුත් මැරෙනවා. එතකොට දැන් මේ යක්කුන්ව പ്രേතයින්ව තමන් දැක්කද? දැකලා තිබුණාද? හැබැයි මේ කර්මය වෙනවද නැද්ද? කර්මය වෙනවා. ඒ අය ඒ මැරුණු අයගේ ප්‍රමාණයට කර්මය සිද්ධ වෙනවා. ඒකෙදි කියනවා මේ වෙලාවේ අරමුණු කරලා තියෙන්නේ ඒ අයව. ඉතින් අරමුණු කරලා. ඊගෙන අපි පසුව වැඩි දුර කතා කරමු. ඔය තුන්වෙනි පරාජිකාව ගැන කතා කරන තැන්වලදී මේ තැන්වල විස්තර කෙරෙනවා. කුසලයක් එහෙමනම් නෙවෙයි. ඒ තැනකදී අපි අනිත් අය වන්දනා කරනවා දැකලා හිත පහදවාගත්. දැන් මේක දානමය කුසලයක් නේ. දානමය කුසලයකදී කුසලයේ සම්පූර්ණ වෙන්නේ සම්නිෂ්ඨාපක චේතනාව. ඒ කුසලයේ කරලා පූජා කරන අවස්ථාව වෙද්දී. ඒ විලාවේදී තමයි කුසලයේ සම්පූර්ණ වෙන්නේ. එතනින් පසුව අනිත් අය කරන කුසල් කරනවා දැකලා තමන් හිත සතුටු කරගන්නවා. ඒ තැනකදී අභිනව කුසල් සිද්ධ වෙනවා. ඒ නිසා එන්න එන්න ඒ කුසලයේ වැඩි වීමක් වෙනවා.
සංසිද්ධ කරගන්නවා කියලා
අනිත් අයගේ කුසල් අපිට ලැබෙනවා කියලා කක් එහෙම කියන්න බෑ. ඒක පූජා කිරීමේ කුසලයේ කොහොමද ඒ වෙලාවේ වෙනවා. ඒක දැන් අනිත් අය ඒක දැකලා කුසලයක් රැස් කරගත්තයි කියලා අපිට අභිනව කුසලයක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? දැන් අපි කුටියට වෙලා මේ වගේ පිළිමයක් හදලා තියලා කුටියට වෙලා අකුසල් විතර්ක කර කර ඉන්නවා. ඒ ඉන්න අතරේ කෙනෙක් ඇවිල්ලා පිළිමේ වන්දනා කරනවා. අපිට එවිල කුසලයක් සිද්ධ වෙනවාද වඳින වෙලාවේ ඒ කෙනා වඳින වෙලාවේ? එහෙම එකක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒකේ අපි දැකලා අනුමෝදන් වුණොත් අනුමෝදනාමය කුසලයේ සිද්ධ වෙනවා. ඒ අපි මේ හිත යොදන අවස්ථාවේදී පූජාව කරන අවස්ථාවේදී අපි හොඳට හිත යොදනවා මේක මේ බොහෝ පිරිසකට උපකාරී පිණිස පවතිවා කියලා හොඳට හිත යොදලා කුසලයේ කරනවා. මේ කුසලයේ බලවත්. තව කෙනෙක් නිකම්ම හදලා තියලා යනවා. ඉතින් කුසලයේ ශක්තිය අඩුයි. හිත යොදන විදිය අනුව. එහෙම මිසක ඒක පාවිච්චි කරන වාරය අනුව කියලා එහෙම දානමය කුසලයේ එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් දැන් බුදුරජාන් වහන්සේට පූජාවක් කළොත් භාග්‍යතුන් වහන්සේ ඔබ පාවිච්චි කරනවද? බුද්ධ පූජාවට ආහාර තැන්පත් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ පරිභෝග කරනවද? එතකොට කොහොමද කුසලයක් වෙන්නේ? ඒක අදාළක් නෑ. අර මේ පරිත්‍යාග චේතනාව අතහැරීමේ චේතනාව වෙන අවස්ථාවක තමයි කුසලයේ සම්පූර්ණ වෙන්නේ. පැහැදිලි. ඒ නිසා ඒක ගැනත් විශේෂයෙන් දැනගන්න ඕනේ. එකිනෙක දවගෙන විනිශ්චයක් එනවා ප්‍රාණඝාතයේ සහ දානීය ගැන ඔගෙන කියනවනේ විස්තරයක්. දැන් කෙනෙක් දානයක් දෙනවා වික්ෂුන් වහන්සේ කෙනෙකුට. උන්වහන්සේ පෘථග්ජනව තමයි දානේ පිළිගන්නේ. ඒක වළඳන්නේ හැබැයි අරහත්ත්වයටපත් වෙලා. ඒතර මේ දානමය කුසලය ඒ දානය දුන්න කෙනාට ඇත්තටම ලැබෙන්නේ පෘථග්ජන කෙනෙකුට දීමේ ආනිසංසය තමයි යාට ලැබෙන්නේ. ඕක තව විදියකට වෙනවා. ඒ කිනා පෘථග්ජන වෙ ඉද්දි ඒ කිනාව ඝාතනය කරන්න උපක්‍රමයක් කරනවා. හැබැයි අවුරුදු ගාණක් ගත වෙලා ඒසුන් වහන්සේ අපවත් වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. අර උපක්‍රමේ ක්‍රියාත්මක වෙලා. හැබැයි ඒ උපක්‍රමයේ කරපු කෙනාට රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීමේ කර්මය වෙනවා. පැහැදිලි නේද? ඒ මොකද අංග සම්පූර්ණ වෙන්නේ ඒ ප්‍රාණඝාතය ඝාතනය වෙන අවස්ථාවේ. ඇදිරිද? ආ ඒක නිසා ওই දෙකේ ඒව පටලා ගන්නත් එපා. ඒ වගේ කර්මවල වෙනස්කම් තියෙනවා. ඒවා පැහැදිලිව වෙන් කරලම කියලා තියෙනවා අට කතාවල.
අර මේ ඇසෙන් කියන්නේ සංසාර. ඒවට පාලමක් හදපුවාම
ඒ පින් වැඩෙන කුසල් කියලා කියන්නේ අපිට දැකලා ආය ආය ඒක අනිත් අය පරිභෝග කරන එක දැකලා සතුට වෙන්න පුළුවන් නිසා මිසක නැතුව ඒ අය පාවිච්චි කරන වාරයක් ගානේ අපේ අර දැන් ගිනුමකට වෙන කය පාවිච්චි කරද්දී අර තමන් ගෙවන මුදලින් කොටසක් ඒ ගිනුමකට යනවා වගේ එකක් වෙන කතාවක් නැහැ. එහෙම කතාවක් කියලා නැහැ.
ඒ අර දැන් 1000ක් පරිභෝග කරනවා නම් ඒ පූජා කරපු අවස්ථාවෙම ඉතින්
ඒක ඒ කුසලයේ සිද්ධ වෙලා
ඉතින්
තමන් අරමුණු කරනවා නම් පාවිච්චි කරන හැමෝම කියලා ඒ තමන්ට ලොකු කුසලයක් සිද්ධ වෙයි. අරමුණු කරලා හරි නේද? එහෙමනම් වෙලාව අවසන් වීගෙන යනවා. තව මොනවා හරි ගැටලු තියෙනවා නම් කේමං කරායස්ම. මොනවා හරි ගැටලු තියෙනවද? අපිට අද හවස් වරුවේ ඉන්න වෙන්නේ නැහැ. හවස පොත නේද? පොත ඇති අද හවස. නාර්දයන්ගේ පොත. ඒ නිසා අපි දවල් දානින් පසු පිටත් වෙන්න හිතන් ඉන්නේ. කලින් දවසේ ඉන්න බැරි වුණ නිසා උදේ වෙලි මං හිතන්නේ කරයි කරන කතාව තමයි කිව්වේ. ඊයේ කිව්වා අද මේ පොත තියෙනවනේ කියලා කිව්වා. ඉතින් දැන් ආයස්මලානේ අහන්න ඕන. අපි ආයස්මලාගෙන් අහන්න ඕන. අද පොත තියෙනවද කියලා නේද?
යන්නේ
නැති කට්ටිය ඕනේ. අපි අපි යන්නේ
නැත්නම්
ආයස්මා විතරයි ඉන්නේ. අපේ මේ දන්නේ සාසන. ආයෙත් නේ. මම ඉන්නේ. ආයස්මට මොන විනය පත්‍ර සම්බන්ධ නොවන කී දෙනෙක් ඉන්නවද?
විනය පත්‍ර ඔක්කොම සම්බන්ධ වෙන කොමෙන්ටරි සම්භාව්‍ය
පවර චිත්තස්මයි දෙනමයි. හොඳයි, එහෙමනම් අපි ඊළඟ බ්‍රහස්පතින්දාට එහෙමනම් අභිධර්ම පොත පටන් ගන්නවා. ආයේ දැන් අලුතෙන් පටන් ගන්නවා වගේ සමාධි එහෙම නේද කාර්යයක් කෙරුන්නේ. එතකොට මේ ව්‍යාකරණ පොත ගැන මොකද පිරිසගේ අදහස දන්නේ? රූප සිද්ධිය වගේ පටන් ගන්නවා නම් ඒක ගැන කොහොමද පිරිසගේ අදහස? පොතේ දී එහෙමනම් පොඩ්ඩක් අපි අහුවයි කියලා කියන්න. නාරදයන් මහතු අපි අදහස් කරන්නේ කොහොමද මුලම ඉඳන් කරන්න කියන්නේ. මොකුත්ම දන්නේ නැති පිරිසකට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් විදියට අභ්‍යාස ටිකක් එහෙමත් එකතු කරලා, කියන්නේ රූප සිද්ධි අභ්‍යාස නැහැ. අපි භාෂාවතරණී පොත් වලින් මේ අභ්‍යාස ටිකකුත් අරගෙන එහෙම කතා කරගෙන ඉස්සරහට යන්න හිතන්නේ. එතකොට මුලම ඉඳන් කෙනෙකුටත් සම්බන්ධ වෙන්න ගැටලුවක් නැහැ. අපි මේ පොත පටන් ගන්න කලින් තව අමතර මූලික කරුණු ටිකකුත් කතා කරනවා. භාෂාව ගැන හැඳින්වීමක් වගේ කරුණු ටිකක් කතා කරලා ඊට පස්සෙ තමයි පොත පටන් ගන්න. ඒක ගැනත් මම නාරදස්මයකම කතා කරනවා. යෝජනා චෝදන මොනවාද? අම්මට තාත්තට කියලාම තියෙන්නේ සාමාන්‍යර කෙනෙකුට අපි සලකනවා වගේ තාත්තට ඒ සැලකීම කරන්න. අම්මට උපස්ථාන කරන්න අර ගැහණු අයව අපි ඇඟෙන් අල්ලන්න හොඳ නෑනේ. ඒ නිසා හැබැයි තින් එතන කියලා තියෙනවා ඒ කාය ප්‍රතිබද්ධයෙන් ඒ දුකලාව වෙන්නේ නෑ. කාය ප්‍රතිබද්ධ දෙන්න අපි එහෙම කරන්න කියලා අපි යොමු කරනවා නෙවෙයි. ග්ලව්ස් එකක් හරි දාලා අම්මට උපස්ථානයක් කළත් ඒ දැනක එවතක් කියන්නේ නැහැ. ඒ මොකද රාග හිතක් ඇති වුණොත් තමයි ඒ ස්ත්‍රී ශරීරයක අල්ලන්න එපා කියලා තියෙන ස්ත්‍රී ශරීරයක එවත වෙන්නේ. රාග හිතක් තිබුණොත් එතකොට කාය ප්‍රතිබද්ධයනොත් එවත වෙනවා. කාය සංසර්ග තුලසිය වෙනවා. කාය සංසර්ග රාගය නැත්තම් එතකොට ඒක අනාමාස වස්තුවක් යටතේ තමයි එවත බලන්න ඕන. රාග හිතක් නැත්තම් ඒ තැනකදී අනාමාස වස්තු කාය ප්‍රතිබද්ධයකින් එවත වෙන්නේ නැහැ. ඒතර කයින්ම ස්පර්ශ වුණොත් තමයි එවත වෙන්නේ. ඒතර ඒ වගේ රාග හිතක් නැති අවස්ථාවක අපි වෙන මේ ග්ලව්ස් එකකින් හරි එහෙම ඇල්ලුවොත් එවත වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතමු බස් එකක අපි අනාතරෙදී වයසක අම්මා කෙනෙක් වැටෙන්න යනවා. ඒ වගේ තැනක ඉතින් මේ පාත්‍රය හරි එහෙම නැත්නම් බෑග් එකක් හරි මම මෙයා කරලා ඇල්ලුවොත් එවත වෙන්නේ නැහැ. සිවුරෙන් හරි සිවුරු කොට හරි මෙයා කරලා ඉතින් වැටෙන්න යන්න තියෙන ඇල්ලුවා කියලා එවතක් වෙන්නේ නැහැ. පැහැදිලි නේ? ඔව්, ගිලන් කියලා අනිවාර්ය නැහැ. ඉතින් කොහොමත් උපස්ථාන කර හැකියි. නෑ නෑ, වෙනස් ට්‍රීකට් උනත් එවත වෙන්නේ නැහැ. රාග හිත නැත්තම් ඈ ඒ නැත්තවක අපහුව වැරදියට යයි. කාය ප්‍රතිපද දෙනුත් ඕන ගැන කෙනෙක් අල්ලන්න පුළුවන් කියලා කතාවක් කියොත් ඒ වැරදි. රාග හිත තියෙනවා නම් කාය ප්‍රතිපද දෙයින් ආපatti. රාග හිත නැත්තම් කාය ප්‍රතිපද දෙයකින් ආපatti නෑ. රාග හිත කියන්නේ මේ අම්මා කියන ලෝභය නෙවෙයි. අර ස්ත්‍රියක් එක්ක දැන් මෙවුන්දම් සේවනය කරන්න එගින් අල්ලන්න ඒ වගේ රාගය දැන් අම්මා එක්ක ඇති වෙන්නේ නෑනේ. වෙන්නෙම නෑ කියලා මම කියනවා නෙවෙයි. නමුත් බොහෝම කලාතුරකින් උනා අවස්ථා ගැන ඔය කතාවස් තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම හිතක් ඇති වෙන්නේ නැහැ නිසා මේකෙදි දැන් අර ගෑනු දැන් අපි හිතමු මෙහෙම මෙතන මේ කාය සංසර්ග රාගය කියලා කියන්නේම අපි හිතමු යාළු වෙලා ඉන්න ගෑනු ළමයයි පිරිමි ළමයයි ඉදි ඒ ගෑනු ළමයාගේ ඇඟෙන් අල්ලන්න කෙනෙකුට හිතක් ඇති වෙන්නේ ඒක ඒ රාගය තමයි. එතකොට ඒ වගේ රාගයක් තමයි කාය සංසර්ග රාගය කියලා කියන්නේ. ඇඟ ස්පර්ශ කිරීමේ ආසාව. දැන් අම්මව අපි ස්පර්ශ ආසාවෙන් ස්පර්ශ කරනවා නෙවෙයි. අම්මව අපි ඇල්ලුවොත් එහෙම අල්ලන්නේ අර එක්ක වෙටින් දියන එක වළක්වන්න. එහෙම නැත්නම් යන්න අමාරුකම නිසා. ඒතකොට ඒ රාගය ඒක අර ආදරේ කියලා අම්මා කියලා කියන ගේහසිත ප්‍රේමය කියලා කියන්නේ. ඒක වෙනයි. දැන් අපි අපේ සහෝදරියක්ව අතින් අල්ලගත්තොත් ඒ රාගයයි වෙන බාහිර ගෑනු ළමයෙක්ව අතින් අල්ලගත්තොත් ඒ රාගයයි වෙනස් කියලා තේරෙනවා. ඒක තමයි ඒ ගේහසිත ප්‍රේමය සහ කාය සංසර්ග රාගය කියලා කියන්නේ. ඒක අඳුර ගන්න ඕනේ. ඉතින් ඒ ගේහසිත ප්‍රේමයට ඒ තැනකදී කාය සංසර්ග ඇවත වෙන්නේ නැහැ. කාය සංසර්ග සංඝාදි ශේෂය වෙන්නේ නැහැ. ඒ තැනකදී අනාමාස දුකුලාව තමයි වෙන්නේ. එතන ඒ වගේ තැනක කාය ප්‍රතිබද්ධයකින් ඇවත වෙන්නේ නැහැ. හැබැයි ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕන. මේ හිත පෙරලීම කියන එක බොහොම දසමින් වෙන දෙයක්. ඒ නිසා සමහර විට එහෙමවත් අපි අල්ලන්න යන්නේ නැති එක තමයි සුදුසු. බැරිම අවස්ථාවක් වුණත් අර වගේ තැනක ඇවතක් වෙන්නේ නැහැ කියන එක කියන්නයි අපි මේ කිව්වේ. එහෙම නැතුව ග්ලව්ස් දාගෙන ගෑනු අයගේ අත්වලින් අල්ලන්න කියලා එහෙම නෙවෙයි. ඒ වැරදියට අර්ථකතන යන්නත් පුළුවන් සමහර කාරණා නේද. ඒ නිසා අපහු අපි මේ කියන්නේ ඒ විනය කාරණාව එහෙමයි. ඒක නිසා ඒ තැනක අපි කරුණාවෙන් කවුරු හරි ඒ වගේ හදිසි අවස්ථාවක මේව කළයි කියලා එවතක් කියලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ නැත්තම් හරි ඒ ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළොත් උදව් කරන්න කියලා උන්වහන්සේට කරන උපස්ථානයක් කියලා සලකලා උදව් කරන්න පුළුවන්. පාත්‍රයෙන් දෙන්න එපා කියලා කියනවා. පාත්‍ර භික්ෂුන් වහන්සේලාගේ පරිභෝග කරන භාජන දෙන්න එපා කියලාම කියලා තියෙනවා. ඉතින් පාත්‍රයෙන් අරන් ගිහිල්ලා ඉතින් එයාගේ භාජනයක දා දෙන්න පුළුවන්. ගුරුවරයෙක්ගේ වගේ හරි එහෙමද? ඉතින් ගුරුවරයාට කරන උපස්ථානයක් කියලා ඒකත් කළාට වරදක් පේන්නේ. අවශ්‍ය දෙයක් ඒ උපකාරයක් කළාට ඉතින් ගැටලුවක් පේන්නේ. ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕනේ සමහර තැනක හිත වෙනස් වුණොත්. පුළුවන්. හැබැයි වඩාම හොඳයි ඒ ගොඩක් ඒවා කැපකරු අය හරහා කරන එක. එහෙම නැත්නම් වෙන චෝදනා අපවාද එන්න පුළුවන් නිසා භික්ෂුන් වහන්සේලාට මේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන දේවල් ගිහියන්ට දෙනවා කියලා චෝදනා එන්න පුළුවන්. වැදිනේ. හරි නේද? එහෙමනම් අපි අවසන් කරමු නේද?